ആധികാരിക കൃഷിക്കുമ്പോൾ ഞാൻ പ്രശ്നം ഇപ്പം പ്രവാഹനെ മൊത്തം ഉത്തരദേണ്ട്
ගරු කථානායකතුමනි කාතුඩුව සිට රත්නපුර පැල්මඩුල්ල දක්වා වන අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ ප්‍රගතිය කාතුඩුව සිට රත්නපුර පැල්මඩුල්ල දක්වා රුවන්පුර අධිවේගී මාර්ගයේ අදියර තුනකින් ඉදිකිරීමට යෝජනා කර ඇත. පළමු අදියර කාතුඩුව සිට ඉංගිරිය දක්වා, දෙවැනි අදියර ඉංගිරිය සිට රත්නපුරය දක්වා, තුන්වෙනි අදියර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා. මේ වන විට පළවෙනි අදියරේ එනම් කාතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි ප්‍රගතිය නම් තිබෙන්නේ 107.5%. ඊට හේතුව මේ ආර්ථික අර්බුදය කරන කොටගෙන ඉදිකිරීම කටයුතු අඩපණ වෙලා තියෙනවා. එවැනි තුන්වෙනි අදියර ශක්්‍යතා අධ්‍යයන නිම කරලා තියෙනවා. එහි වාර්තාව සකස් කරමින් තිබෙනවා. ඊට අදාළ මිනුම් කටයුතු මේ වන විට අවසන් කර තිබේද? පළවෙනි අදියර මිනුම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර සැලසුම් සකස් කර අවසන් කර ඇත. දෙක තුන මූලික මිනුම් කටයුතු සිදු කර ඇති අතර ඉඩම් අත්පත් කර ගැනීමේ මිනුම් කටයුතු සිදු කර නොමැත. තුන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමිවන පුද්ගලයන්ට වන්දි ගෙවීමට කටයුතු කරන්නේද? පළවෙනි අදියරේ ඉඩම් අත්පත් කර ගැනීම හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 1864 ඇලිරප් 54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව මේ වන විට වන්දි ගෙවමින් පවතී. ඇස්තමේන්තුගත මුළු මුදලින් 15%ක් පමණ මේ වන විට ගෙව අවසන් කර ඇත. දෙවන තුන්වෙනි අදියර සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව ඉදිරියේදී වන්දි ගෙවීමට නියමිතය. එම මාර්ගයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරනු ලබන දිනය හා අවසන් කරනු ලබන දිනය වෙන්වෙන් වශයෙන් කවරේද? රුවන්පුර අධිවේගී මාර්ගයේ පළවෙනි අදියර 21.5 තුන්වෙනි දින වැඩ ආරම්භ කර ඇති අතර 23.11 දින වැඩ නියම කිරීමට නියමිතය. නමුත් එය එලෙසින් නිම වෙනවාද යන්න තීරණය වෙන්නේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක මත. දෙවන තුන්වෙනි වැඩ ආරම්භ කර අවසන් කරන දිනය පිළිබඳ මෙතෙක් තීරණයක් ගැන නොමෙත නොයසේ නම් ඒ මන්ද අදාළ නොවේ.
මං අඛිල මන්ත්‍රීතුමාට ඉතුරු ප්‍රශ්නයක්
ගරු ඇමතුමනේ, දැන් රුවන්පුර අධිවේගී මාර්ගයේ පළවෙනි අදියරය ඉංගිරිය දක්වා කියන එක හරි. නමුත් දෙවැනි කොටස රත්තපුර දක්වා මාර්ගය ස්ථිර වශයෙන්ම ඒ මාර්ග සිටියම ලකුණු කළ ඉවරද?
ස්ථිර වශයෙන්ම මාර්ගයේ මූලික සලකුණු කරලා ඉවරයි. නමුත් මිනුම් කටයුතු අවසන් කරලා ඉවර නැහැ. දෙක තුන අදියරවල
සමහර ප්‍රශ්න තියෙනවා. තාමත් ඒ ප්‍රශ්න 100%ක්ම ඉවරද කියලා තමයි අපිට දැනගන්න.
100%ක් ඉවර නැහැ. විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. මොකද හේතුව දැන් අපි පසුගිය සතියේ සාකච්ඡාවක් ලබා දුන්නා. ඉඩම් අත්පත් කරගත් අයට ගිවිං කරන්නත් සමහර නිවාසවලින් ඉවත් කරපු අයට ඒ සඳහා කුලී ගෙවීම යනාදිය සම්බන්ධයෙනුත් ගැටලු රාශියක් මතුවෙලා තියෙනවා. ඒ ගැටලු සඳහා විසඳුම් ලබා දෙනවා. සමහර සඳහා මේ අත්පත් කරගත් ඉඩම්වලට ගරු කථානායකතුමනි, අනාගත කාලය තුළදී මුදල් ගෙවනකම් රජයේ සහතිකලත් බැඳුම්කරයන් නිකුත් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ මම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරගෙන යනවා. මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් සඳහා ගෙවන තෙක් බැඳුම්කරයක් නිකුත් කළා. ඔවුන්ට මූල්‍යමය සානයක් ලබා ගන්න කටයුතු යොදාගෙන යනවා.
ඔව් මන්තිවා, අර ඇමෙත්තමනි රත්නපුර රුවන්පුර මාර්ගය වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතු හැර සිට ගලගෙද දක්වා ඒකට යමක් ඔබතුමාට කියන්න පුළුවන් නම්?
දැනට තිබෙන මේ අර්බුදය තුළ වැඩ කෙරෙන ඒවා විශාල වශයෙන් මන්දගාමීව තමයි සිදුවෙන්නේ. අනිත් කොටස් පිළිබඳ අලුතෙන් රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනේ.
නමුත් අපි හිතනවා ඔබතුමන්ලා වැඩි දෙනෙක්ගේ මූලික අදහස තමයි අපේ රටේ ඓතිහාසික ප්‍රධාන නගරය වන මහනුවරත් එක් දිවෙන අධිවේගී මාර්ගය කෙසේ හෝ නිම කර ගැනීම ජාතික වශයෙන් වැදගත් කියලා හැම දෙනෙක්ම විශ්වාස කරනවා. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන අර රාජ්‍ය අරමුදල් ආයෝජනය කරන්න බැරිකම තුල කතානායකතුමනි මේ මහා පරිමාණ දැවැන්ත ව්‍යාපෘති සඳහා මූල්‍ය සපයාගන්නේ කෙසේද කියන ගැටලුවයි අපි ඉන්නවා. නමුත් ඉදිරි කාල පරිච්ඡේදය තුලදී මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැඩපිළිවෙල එහෙම අවසන් වෙන විට ලබන වර්ෂයේදී ඒ පිළිබඳ සුබදායි පිළිතුරක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
ස්තුතියි ගාමිණී වලේබඩ මැතිතුමා, කම්කරු මැතිතුමාගේ ඇසීමට. ගාමිණී වලේබඩ මැතිතුමා,
ආලෝක කතානායකතුමනි,
ප්‍රශ්නේ එක කොටස 2022:07:31 දිනට ලියාපදිංචි වෘත්තීය සමිති සංඛ්‍යාව 2005. ඒවයි නම් හැමනුමේ තියෙනවා, බුදුහාට එක පලා ගන්න පුළුවන් සාල සංඛ්‍යාවක් තියෙනවා. ඊළඟට ආතුන ඔව් ජාත්‍යන්තර වශයෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ සම්මුතීන් හා ජාත්‍යන්තර සම්මතයන් හඳුන්වාදීම පිළිබඳ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලබන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින්. නමුත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සිය ජාත්‍යන්තර සම්මත තුළින් හෝ පිනත් ක්‍රමය තුළින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පිළිබඳව හෝ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කර නොමැත. කෙසේ වුවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 වන සම්මුතිය සැලකෙන සමාගමේ නිදහස හා සංවිධානය වීමේ නිදහස් පිළිබඳ සම්මුතියේ තුන්වන වගන්තිය මගින් රටක රජයක් වෘත්තීය සමිති පිළිබඳ දරනු ලබන වගකීම පිළිබඳ නිශ්චිත නොවන නමුත් යම් අදහසක් දක්වා ඇත. එමෙන් එම වගන්තිය තුළ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරකම් පිළිබඳව දක්වා තිබුණද එහි වැඩ වර්ජන හෝ උද්ඝෝෂණ හා විරෝධතා සම්බන්ධ ඍජු අදහසක් දක්වා නොමැති අතර එහි දක්වා ඇති පරිදි රජයක් විසින් වෘත්තීය සමිතිවලට තම ක්‍රියාකාරකම් පිළිබඳ අයිතියට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය දක්වා ඇත. එමෙන්ම වෘත්තීය සමිතියක් විසින්ද තම ක්‍රියාකාරකම් රටේ නීතිමය රාමුව තුළ සිදුකළ යුතු බවත් දන්වා ඇත. මෙම 87 සම්මුතිය අනුව සම්මුතිය ශ්‍රී ලංකා විසින් 1995 වර්ෂයේදී අපරාණු මත කර ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ලෙස සැලකෙන වැඩ වර්ජන හා උද්ඝෝෂණ පිළිබඳ නිශ්චිත නිර්වචනයක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත. ඒ සම්මත කර ඇති වෙනත් සම්මුතීන් හා ජාත්‍යන්තර සම්මතයන්ට අනුවද වැඩ වර්ජන හෝ උද්ඝෝෂණ කිරීම වෘත්තීය සමිතියේ පරම අයිතිවාසික ලෙස සැලකීමක් සිදුකොට නොමැති අතර වැඩ වර්ජන හා උද්ඝෝෂණ කිරීමේ අයිතිය රටේ බලපැවැත්වෙන වෙනත් නීති මගින්ද දක්වා ඇති පරිදි සීමාකාරී විය හැකිය. ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන නීතිමය තත්ත්වය සැලකූ විට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම හෝ හා එහි සමාජිකයන් බවට පත්වීම මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇත. වෘත්තීය සමිති ආඥා පනතේ 26 හා 27 වගන්ති තුළින් වෘත්තීය සමිතියක සමාජිකයෙකුට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස උද්ඝෝෂණ හා වැඩ වර්ජන කිරීමද මුක්තිය ලබා දී ඇත. කාර්මික ආරවුල් පනත මගින් වැඩ වර්ජන පිළිබඳ අර්ථකථන කිරීමේදී වෘත්තීය සමිති ආඥා පනතේ ඇති නිර්වචනයට සමාන නිර්වචනයක් සඳහන් වේ. එමෙන්ම කාර්මික ආරවුල් පනතේ 32.2 වගන්ති ප්‍රකාරය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර ඇති අත්‍යවශ්‍ය කර්මාන්ත ගෙදෙන වෘත්තීය සමිතියක් වැඩ වර්ජනය නියැලීමට නම් පහත පනතේ සඳහන් කර ආකාරයට අවම දින 21 පෙර ලිඛිතව දැන්විය යුතු බව දැක්වේ. වෙනත් විදේශ රටවල් සම්බන්ධ සැලකුව විට වෘත්තීය සමිති විසින් සිදු කරන ලබන වැඩ වර්ජන සඳහා නියාමන ක්‍රමවේදයක් පවතී. එක්සත් රාජධානිය මැලේසියා හා බංග්ලාදේශයේ වෘත්තීය සමිතියක් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා වැඩ වර්ජන කැඳවීමට අවශ්‍ය නම් ඒ සඳහා වෘත්තීය සමිතියේ සාමාජිකයන්ගේ ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතී. එය අනුව මැලේසියාවේ හා බංග්ලාදේශයේ වැඩ වර්ජනයක් කැඳවන වෘත්තීය සමිතිය සිය සමාජිකයන්ට ඒ බව දන්වා ඡන්ද විමසන සිදු කර එම වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට සිය සමාජිකයන් 3/2 බෞද්ධ රැණමැතියක් ලබා ගත යුතුය. එමෙන්ම එක්සත් රාජධානියේ මෙම தත්ත්වය තවදුරටත් ඔබට යමින් ඡන්ද විමසීමේදී සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සමස්ත සමාජිකයන් 50%ක් ඉක්මීම අවශ්‍ය වෙන අතර ප්‍රකාශ ඡන්ද ප්‍රමාණය 50% ඉක්මවා ඇතනම් පමණක් සරල බෞද්ධරේ කැමැත්ත මත වෘත්තීය ව්‍යාමාර ගැනීමට වෘත්තීය සමිතිය අවශ්‍ය නීතිමය අවකාශය සැලසේ. 4. එවැනි නියම ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වීම කටයුතු කරන්නේ යන්නේ තුම විමසල තියෙනවා. ඒකට පිළිතුර වෘත්තීය සමිති මර්ධනය කිරීමට හෝ එහි ක්‍රියාකාරකම් රජය මගින් නියාමයට ලක් කිරීම රජය පිළිබඳ රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතත් විවිධ පාර්ශ්වවලින් වෘත්තීය සමිති වලින් කැඳවන ලබන අත්නොමතික වැඩ වර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහ ජනතාව නිරන්තරයෙන් පීඩාවට ලක්වන බවට පැහැදිලි පැවතින බැවින් මේ පිළිබඳ සෑම පාර්ශ්වයකටම එකඟ විය හැකි ආකාරයට හා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් නොවන ලෙස ඉදිරියේදී මහ ජනතාව පීඩාවට පත්වන ආකාරයේ අත්නොමතික වෘත්තීය ක්‍රියාමාර්ගයේ යම් සීමාවකට ලක් කිරීම පිළිබඳව කාලීන අවශ්‍යතාවය පවතින හේයින් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වූ ක්‍රමවේද සහ වෙනත් රටවල සාර්ථක අධ්‍යයනය පිළිබඳ විධිමත් අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව වෘත්තීය සමිතියේ සේවා යෝජකයන් හා මේ සම්බන්ධයෙන් වගකීම් දරනු ලබන රජයේ සියලු පාර්ශ්වවල සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සලකා බැලිනු ඇත. එමෙන්ම එලෙස රජයේ විසින් වෘත්තීය ක්‍රියාමාර්ග හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නියාමයට ලක් කිරීම පිළිබඳ තවදුරටත් ප්‍රමාද කරනුයේ වෘත්තීය සමිතියල සිය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සමාගමේ නිදහස සහ වෙනත් වෘත්තීය අයිතීන් හිමිකම් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකන හේන් වන අතර රජය තවදුරටත් යම් වෘත්තීය ගැටලුවකදී සියලු පාර්ශ්වම සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීම පිළිබඳ දක්වන උනන්දුව සහ රුචිකත්වය නිසාවෙන් සියලු වෘත්තීය සමිති විසින්ද ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සිදු කිරීමේදී තවදුරටත් වගකීම් සහගත වෙමින් මහජනතාවට පීඩාකාරී නොවන ලෙස තම වෘත්තීය අයිතීන් දිනා ගැනීම කටයුතු කරන ඇතැයි උදක්ම බලාපොරොත්තු වේ.
කතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය මේ වන විට විදේශ රැකියා ක්ෂේත්‍රයේ විශාල උද්‍යෝගයක් නිර්මාණය වෙලා තියෙනවා. අලුතෙන් විදේශ රැකියා අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වයත් සමග කතානායකතුමනි, ඒ ක්ෂේත්‍රයේ තුල විශේෂයෙන්ම ජපාන් රාජ්‍යයේ රැකියා ලබා ගැනීම පිළිබඳව රටේ විශාල උනන්දුවක් ඇති වෙලා මේ වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඒ වගේම විවිධ රැකියා පුහුණු ආයතන, ජාතික තරුණ සේවා සභාව, ඒ වගේම පුජ්ජලික ආයතන, වෙන වෙන ටියුෂන්, එහෙම නැත්නම් උපකාරක පන්ති ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න තැනැත්තන් යනාදී විශාල වශයෙන් දිවයින පුරා විශාල මුදල් අය කරමින් ජපන් රටේ රැකියා සඳහා යැවීමට තරුණ තරුණියන් පුහුණු කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ සඳහා ඉතා අමාරු ආර්ථික තත්ත්වයක් පවතින අවස්ථාවකදී තමන්ගේ කනකර උගස් කළා දැන් ණය අරගෙන අතමාරුවට සල්ලි අරගෙන මේ පන්ති වලට විශාල ජනතාවක් සහභාගී වෙමින් ඉන්නවා, තරුණ කොටස් සහභාගී වෙමින් ඉන්නවා, විශාල බලාපොරොත්තුවක් ඇතිව. මම දැනගන්න කැමති ගරු ඇමතිතුමනි, මේ පිළිබඳව නියාමන වැඩපිළිවෙලක් නිශ්චිතව පිළියෙල කරලා තිබෙනවාද? මේ පෞද්ගලික අංශයෙන් මේ ළමයි සහ මේ රැකියාවට යෑමේ අපේක්ෂාවෙන් ඉන්න අයගේ අපේ බලාපොරොත්තු ප්‍රයෝජනයට අරගෙන ඒවා අවභාවිතා කරමින් මුදල් හම්බ කරමින් තියෙන ආයතන තියෙනවා කියලා අපිට නිරාවරණ වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ සභාවට ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා පැහැදිලි කිරීමක් කරන්න, මේ සත්‍යතාවය කොපමණ රැකියා ප්‍රමාණයක් අපිට ජපාන් රජයෙන් ලැබෙනවද, ඒ සඳහා කොපමණ ප්‍රමාණයක් අපිට යැවීමේ අවස්ථාව ලැබෙනවද කියන කාරණාව පැහැදිලි කරන්නේ නම් ස්තුතිවන්ත වෙනවා.
ගරු මන්ත්‍රමණි, ඔබතුමා කියපු කාරණාව ඉතාම වැදගත්. ගිය සතියේ මගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ඇඳවලා මේ කරුණු සම්බන්ධව අපි සාකච්ඡා කරා. මොකද ඔබතුමාම කියන ආකාරයට විවිධ ආකාරයේ වෙනම ඇඩ්වර්ටයිස්මන්ට් නැත්නම් මේ Facebook හරහා යොදලා ඒ වගේ කටයුතු කරනවා, පුහුණු පන්ති කරනවා, අධ්‍යාපන ලබා දෙනවා කියලා ගරු කතානායකතුමනි විවිධ ආකාරයේ මුදල් ඉපයීමේ ක්‍රියාමාර්ගයක් කරගෙන යනවා. මේවා සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සඳහා අපේ ගරු ඇමතුමා අද තමයි ඊයවස් තමයි ලංකාවට ආවේ. එතුමත් එක්ක සාකච්ඡා කරලා කඩනම් වැඩපිළිවෙල සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ජපානයට යෑම සඳහා එකක් තියෙනවා, එක උත්සක් අධ්‍යාපනයේ ලබන ගමන් රැකියා කිරීමේ අවස්ථාවක්. එවැනි එක සාතු සේවකා ඊළඟට ඩිග්‍රීම් කර්මාන්තය වගේ ඒවා සඳහා ඉල්ලුම් කරලා තියෙන්නේ. මේ සඳහා ජපානයෙන් භාෂාව ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේ පුහුණු මධ්‍යස්ථාන ගන්නවක් තියෙනවා. ඒ වස්සෙත් පුහුණු වීම ලබා දෙන්න කටයුතු කරනවා.
ජපානයෙන් අම්බුච්ච රැකියා ප්‍රමාණය කොච්චරද කියලා, එක 10000ක්, එක අත්සංකරයේ 2019 දී අවසාන වකවානුවේ. ඒ වගේම N4 N5 කියන විභාගේ තමයි ඔය පන්ති කරන්නේ. මොකද ලැංග්වේජ් එක අනිවාර්යෙන් ඒකට අනිවාර්යයි. ඊට පස්සේ N5 එක ගත්තොත් ඒව තමයි සුළු සේවයට ගන්න. හැබැයි N4 ඊට වඩා හොඳ සේවයකට යනවා. අපි කිව්ව ඔය කෙයා ගිවිං වගේ වට යනවා නම් N4 කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ වෙනකොට ලංකාවේ මම දන්න තරමින් ළමයි විශාල ප්‍රමාණයක්, අඩුගානේ 5000කට එහා ප්‍රමාණයක් මේ විභාගෙට ඉඳගෙන තියෙනවා. ඒක අවුරුද්දට දෙපාරක් ඒ විභාගේ තියෙන්නේ. ඊයේ දවසේ මනුෂ්‍ය නායකකම එතුමා හිටියේ ජපානයේ. අද ඊයේ හවස තමයි ජපානයේ සිට ආවේ. මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙල කරගන්න. මොකද නියාමනයක් පිළිබඳ ප්‍රශ්න දැන් ඊශ්‍රායල්ට අරින්නේ. සම්පූර්ණ ඊශ්‍රායල්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විතරයි යන්න පුළුවන්. ප්‍රයිවට් ඒජන්ට්ලා ගියාට අපි ඒ වගකීම කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ නියාමනයක් මෙතන රාජ්‍ය අමාත්‍යතුමත් කැබිනට් අමාත්‍යතුමත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. 10000ක් රැකියා තියෙනවා. හැබැයි මම නම් කියන්නේ පුළුවන් තරම් තමන්ගේ පළාතට, දැන් මගේ පළාතේ මම 300කට පන්ති කරනවා. ඒක මම වෙනම ටියුෂන් ටීචර් කෙනෙක් ගෙනල්ලා ඒකේ අපේ උත්සාහය තියෙන්නේ N4 N5 එකට පාස් කරවන්න. ඒ පාස් කරාට පස්සේ ඒකට රැකියාව ගැනීමේ හැකියාව ගොඩක් ලේසියෙන් තියෙනවා. විදේශ නියුක්ති කාර්යාංශයෙන් කරන පන්ති වලට මුදල් අය කිරීමක් මම දන්න තරමින් නම් කරන්නේ නැහැ. නේ පොඩි ගණක්. හරි. කොහොමද?
ඒ වගේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ කටයුත්ත සාර්ථක කරගන්න නම් හොඳ නියාමනයක අවශ්‍යතාවය ඉතා ප්‍රබලව තියෙනවා. දැන් පුරප්පාඩු තියෙන්නේ 10000යි නම් මේ වෙනකොට ලංකාව පුරා 150,000 2,02,000 විතර සිසුන් සංඛ්‍යාවක් ඉගෙන ගනිමින් සිටිනවා. ඒ නිසා තමයි මම මේ කරුණ මතු කරන්න හේතු වුණේ. මොකද රැවටීමකට ලක් වෙන තරුණ කොටස් ඊළඟට යොමු වෙන තැන කොහෙද කියලා අපිට හිතා ගන්න අමාරු වෙයි. මගේ දෙවෙනි ප්‍රශ්නේ කතානායකතුමනි, දැන් මේ වගේම තමයි කොරියාවට රැකියා සඳහා යන්න විභාගේ පවත්තලා මම මීට කලින් අවස්ථා දෙකකදීත් ගරු මනෝස නානායක්කාර ඇමතිතුමා සමගත් මේක සාකච්ඡා කළා. නමුත් ඒ පොරොත්තු ලේඛනයේ නියමිත පරිදි තවම කොරියාව රටට රැකියා සඳහා පිටත් කර යැවීම විධිමත්ව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විශාල වශයෙන් මේ විභාගේ සමත් වෙච්ච අයගේ ඒ අයට තියෙනවා යම් නිශ්චිත කාල සීමාවක්. ඒ කාල සීමාවෙන් පසු නැවත ඒ විභාගයට පෙනී හිටින්න බෑ. ඒ අයට වයස ඉක්මවා ගිහිල්ලා විභාගේ සමත් වෙලා ලියාපදිංචිලා අවුරුදු 2-3ක් බලාගෙන ඉන්නවා. හැබැයි රැකියා අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ චෝදනාවක් තියෙනවා පොරොත්තු ලේඛනයේ තියෙන පිළිවෙලට නැතුව, අනුපිළිවෙලට නැතුව ලැයිස්තුවේ පහළ ඉන්න උඩට අරගෙන රැකියාවට යනවා කියලා. ඒ නිසා මේ බරපතල චෝදනාවක් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අභ්‍යන්තරයෙන් සිද්ධ වෙන කටයුත්තක් විදිහට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඒ නිසා මම කැමැති ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් කරන්න, ඒ වගේම ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. එහෙම අක්‍රමිකතාවයක් තියෙනවා නම් අක්‍රමිකතාවය නැතිකරන්න සහ ක්‍රමානුකූලව ක්‍රමවේදයක් හදලා මේ අය යැවීම රැකියාවකට මේ කොරියාවට යැවීම මේ වැඩපිළිවෙල කවදාද නිශ්චිතව ආරම්භ කරන්න පුළුවන් කියලා දැනගන්න කැමතියි.
මන්තුමා ඔබතුමා සඳහන් කරපු කාරණාව සම්බන්ධව පැහැදිලි කරන්න ඕන. කොරියාන විභාගයේ සමත් වීමෙන් අනතුරුව මේ සියලු තනතුරු වෙබ් එකට සියලු මේ සුදුසුකම් සියල්ල උගෙන වෙබ් එකට එන්ටර් කරනවා. එතකොට ඒ අය යැවීමට අපිට නෙවෙයි ඒ රටෙන් තමයි මෙන්න මේ අය තෝරලා එවන්න කියලා එවන්නේ. නැතු අපිට අපි ලැයිස්තු හදලා මෙහෙන් යවන්න බෑ. දැන් උදාහරණයක් හැටියට ගත්තම ඔබතුමාට අපිට අවශ්‍ය වෙනවා මේසන් බාසුන් නැහැ කෙනෙක්. අපේ ලිස්ට් එකේ තියෙන වඩු බාසුන් නැහැ කෙනෙක්. ඉල්ලන්නේ මේ නිසා ඒ තොරතුරු අරගෙන ඒවා තෝරා ගැනීම සම්පූර්ණ කොරියානු රජයෙන් නැත්නම් ඒ සමාගම් වලින් තමයි ඉල්ලීම් කරන්නේ මෙන්න මේ අදාළ පුද්ගලයා යවන්න කියන එක. ඒකට තමයි අපි මෙහෙන් යවන්නේ. නැත්නම් ලැයිස්තුවේ උඩද පහළද කියන එක නෙමෙයි. එහෙන් ඉල්ලීම් අන්නෝ තමයි මෙහෙන් යවන්නේ.
බොහොම ස්තුතියි උඩුකුඹුර මැට්ටමා. සුමිත් උඩුකුඹුර. ඇමතුමට උත්තරයක් දෙන්න ඕනේ.
අයන්නේ එක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී ලියාපදිංචි නවාතැන් පාසුකම් සපයන ආයතන 3933ක්. සේව පාසුකම් සපයන ආයතන 2231. නවාතැන් පාසුකම් ලබා දෙන ආයතන ඒවායේ ස්වභාවය අනුව කාණ්ඩ 15ක් යටතේ ලියාපදිංචි කර ඇත. උදාහරණයකට හෝටෙල් සැරියට, ගෙස්ට් හවුසස් සැරියට, එහෙම නැත්නම් හෝම් ස්ටේ සැරියට ඒ වගේ 15ක් කාණ්ඩ වෙලා තියෙනවා. අයන්න දෙක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී ලියාපදිංචි කුඩා හා මධ්‍ය පරිමාණ කාණ්ඩයෙන් ආයත් සේවා සැපයන්නන් වෙත තම මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර සාර්ථක කර ගැනීම සඳහා දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම. දෙක ගැටලුකාරී අවස්ථාවන්හි එයට මුහුණ දීම සඳහා දේශීය සහ විදේශිකයන් හඳුනාගත හැකි විකල්ප ආදායම් ඇතිකර ගැනීමේ ක්‍රමෝපදායන් අන්තර්ගත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සියලු පළාත් ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රමය හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. පවතින මූල්‍ය අපහසුතාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී ලියාපදිංචි අලුත් කිරීමේදී 20/20/20/21 වර්ෂයන් සඳහා කිසිදු මුදලක් අය නොකර බලපත්‍රය අලුත් කිරීම. 20/20/21 වර්ෂයන් සඳහා අදාළ බලපත්‍ර අලුත් නොකළ සේවා සපයන්නන්ටද සුරාබදු බලපත්‍රය ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කිරීම. නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දෙන සංචාරක ආයතන සඳහා තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා අතදීමක් ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සමග එක්වී මුදු මත්පැන් අවසර පත්‍රයක්, ඒ කියන්නේ සොෆ්ට් ලීගල් ලයිසන් එකක් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කර ඇත. ආයන්න අදාළ නොවේ. ඒකට උත්තරයක් ඇරෙන්න මේ සිකුරාද මැද රංජිත් සීමලා පිටිය මෙතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සිකුරාදා හෝ සඳ දවසේදී ඒ සොෆ්ට් ලීගල් ලයිසන් එක පළවෙනියට සංකේතාත්මක 50 දිනකට දෙන්න වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා.
එමත්තුමනි, අපේ පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ විශේෂයෙන්ම සංචාරක ස්ථාන සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. එම ස්ථාන ලෝකෙ පිළිගත් ක්‍රමවේදයන් මත සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා ඔබ අමාත්‍යංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් හෝ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර තිබෙනවාද කියලා දැනගන්න කැමතියි.
ඔව්, ඇත්තටම ලංකාවේ තියෙන වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගත්තොත් එහෙම සංවර්ධන කටයුතු කරගන්න තියා බොහොම මාරුවෙන් ලංකාවේ ආර්ථිකය දුවන්නේ. හැබැයි මම හිතනවා සංචාරක ගෙන්වා ගැනීම සහ අපේ ඉස්සර තිබුණු සංචාරක කර්මාන්තයේ තිබුණු ප්‍රමාණයෙන් 60%-70%කට ගේන්න පුළුවන් වුණොත් නැවතවතාවක්, මොකද අපිට තියෙන්නේ මුදල් හම්බ වෙන්නේ සංචාරක මේකට ටුවරිස්ට් ඩෙවලොප්මන්ට් ලෙවි එකෙන් තමයි. එහෙම නැතුව ආණ්ඩුවෙන් ලොකු මුදලක් අපිට වෙන් වෙන්නේ නැහැ. ඉතින් මේ පහුගිය අවුරුදු 2-3 තුළ ලංකාවේ සංචාරක කර්මාන්තයේ කඩාවැටීම තුළ TDL එක ඒ තරම් විදිහට අපිට අය කරගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අපි 20/23 අයවැයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි කරපු සාකච්ඡාවලදී ඒවට අලුත් වැඩපිළිවෙලක් සකස් කරලා දෙනවා. හැබැයි අවංකයෙන්ම කියන්න ඕනේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ දුවන්නේ කර්මා රජයකින්ට වඩා පෞද්ගලික ආයතනවල සහයෝගයෙන්මයි. ඒ නිසා ඔවුන්ගේ කැපවීම තුළ තමයි ගොඩක් දුරට දැන් මම දැක සමහර දුම්රිය ස්ථාන නොයෙකුත් හෝටල් හිමියන්ගේ දැන් මම දැක බෙන්තොට එක ඒගොල්ලන් සම්පූර්ණ ෆර්බිෂ් කරලා පේන්ට් කරලා ඉක්කඩුව ඒ වගේ සංචාරකේ ඉන්න ඒවා ඒ හෝටල් හිමියන් විසින්ම පැලවවල ලස්සනට ඒ සංවර්ධනය කරලා දෙන දේකට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ පාර්ලිමේන්තුව තුළ. හැබැයි වැඩපිළිවෙලක් ලෙස අනිකුත් අලුත් තැන්වල සංවර්ධනය සඳහා අපි වැඩ කටයුතු කරනවා. මේ දවස්වල තියෙන සල්ලි වලින් බොහොම ප්‍රමාණයක් කරන් නැවතවතාවත් ලංකාවට එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන ප්‍රවර්ධනය තමයි කරන්න වෙලා තියෙන්නේ. මේ රටේ ගොඩක් ඉන්නවා සෙට් එකක් සුද්ධ වෙනවට කැමති නැති ප්‍රතිරූපය හදාගන්න. ඒකට තමයි වැඩිපුර මේ දවස්වල මුදල් යොමු
වෙන්නේ. කෝකිලා ගුණවර්ධන මෙතනිය රෝහණ මෙතුමාගෙන් ඇසීමට
අහනවා. ගරු කතානායකතුමනි,
ඔව්,
අද පෞගිය කාල සීමාව විදිහට අද උදේ සාකච්ඡා වුණා කෝප එකයි කෝප එකේ නියෝජිතයෝ සම්බන්ධව. ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කෝප එක විපක්ෂයට කබිත් හපිෂි මැතුමාට ලබා දෙන්න එකකතාවේ ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධව අපේ අද දිනේදී ඒ පිළිබඳව කාරණාව සිද්ධ වෙනවා. ගරු කතානායක,
හරි, බොහොම සුදී. ඔව්
ගරු කතානායකතුමනි, අනවසරයෙන් අත්පත් කරගෙන ඇති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නීත්‍යානුකූලව පැවරීමට මේ වන විට කටයුතු කරනවාද කියලා
අනවසරයෙන් අත්පත් කරගෙන ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ඔවුන් විසින් කරන ඉල්ලීම් සලකා බලා නීත්‍යානුකූල බදු පරිපාලන මත ලබා දීමේ හැකියාව පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව ප්‍රධානීන්ගේ නිර්දේශ මත දුම්රිය මාර්ගයට අගතියක් නොවන පරිදි දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට යටත්ව අනවසර පදිංචිකරුවන් ලෙස බදු අලුත් කිරීම සලකා බලාගෙන යනවා. එම බදු මුදල් එකතු කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කර තිබේද? මගේ පෞද්ගලික උත්තරේ මේ පිළිබඳ මං කනගාටු වෙනවා. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඇත්තටම තිබිලා නැහැ. ඒ සඳහා දැන් වැඩපිළිවෙළක් අපි හදාගෙන යනවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් උපයල තියෙන වාර්ෂික ආදායම් බැලුවම ඒට පේනවා ගරු කථානායකතුමනි. ඉඩම් බදුදීම මදිගින් 2018 ලබාගෙන තියෙන්නේ කෝටි 14යි. 2019 ලබාගෙන තියෙන්නේ කෝටි 18.7යි. 2020 කෝටි 13යි. 2021 කෝටි 10යි. 2022 කෝටි 84යි. නමුත් මම එක දිනක් තුළදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ක උදේ ඉඳන් හවස වෙනකන් ඒ ස්ථාන 4ටම ගිහිල්ලා මේ බදුකරුවෝ කැඳවලා ඔවුන්ට ගෙවන්න තියෙන බදු ගෙවන්න කියලා කිව්වහම එක දවසට මම 1,06,00,000 එකතු කළා. එක දවසට. ඉතින් ඒක නිසා මම කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉඳන් දුම්රිය ඉඩම් 100%ක් රජයේ සතුව ආරක්ෂිත කලාප වෙන් කරලා තියෙනවා. දැන් ඒ රක්ෂිත ප්‍රදේශය තුල දුම්රිය රක්ෂිතේ අනවසරයෙන් අල්ලා සිටීමෝ පදිංචි වෙලා සිටීම බරපතල වැරැද්දක් බදු කිවිසුමක් නැති. ඔබතුමා දන්නවා එවකට පැවතුණු නීති අනුව දුම්රිය මාර්ගයේ ගමන් කරන අයවලුන්ට පවා දඬුවම් කරන්න නීතිය තියෙනවා. එතකොට දැන් අද අපි බැලුවොත් කොළඹ කොටුවේ ඉඳන් පානදුර දක්වා දිගටම දුම්රිය මාර්ගයේ ඉතා විශාල ව්‍යාපාර කටයුතු වලටත් අනවසරයෙන් බලාත්කාරයෙන් විවිධ ක්‍රම වලින් දේශපාලන බලපෑම් වලින් අල්ලගෙන තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය රටට හානි කරයි, ජාතිය ප්‍රවැත්මට හානි කරයි, දුම්රියේ ඒ සංවර්ධනයටත් හානි කරයි. රජයට විශාල ආදායමක් උපදව ගන්න පුළුවන්. ඒ තුලින් බදු ගෙවන ජනතාවට ඔවුන්ගේ බදු බර වැඩි කරන්නේ නැතුව ආදායම් උපදව ගන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිසිරස කළමනාකරණය කළොත්. ඒ නිසා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා දුම්රිය සතු වත්කම් කළමනාකරණය කිරීම සඳහා 100%ක් දුම්රිය දෙපාර්තමේන්තුව සතු මේ වෙනම ඒකකයක් නැත්නම් සීමා සහිත සමාගමක් පිටන්න කියලා 100%ක් රජයේ සතු මේ ඇසට් මැනේජ්මන්ට් වලට විතරක් දුම්රිය සතු වත්කම් දීපල කළමනාකරණය කරන මේ ආදායම් ටික උපදව ගන්න. ඊළඟට එතුමිය අහනවා අනවසර ඉඩම් අල්ලා ගැනීමට කටයුතු කරන අයට මොකද කරන්න කියලා. ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරන බව සැලවුවාම ප්‍රාදේශීය ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. එසේ ඉවත් කිරීමට නොහැකි වූ විට දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන්ට එම කටයුත්ත බාර දෙන අතර එමගින් ද අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට නොහැකි වූ විට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ උප දෙපාර්තමේන්තුව මගින් නීතියංශයේ මගින් නීතිමය කටයුතු කර රක්ෂිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ලැබේ. මේක තමයි දැනට තියෙන තත්වය. විශාල අනවසර අල්ලා ගැනීම කරනකොට ඒ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඔවුන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.
දීර්ඝ කාලයක් හිටපු අය යන්නේ එන්න තැනක් නැතුව තමයි ඒවට ගිහින් තියෙන්නේ. නිසා ඒ අයට විකල්ප ස්ථාන ලබා දෙමින්ද මේ ඉවත් කිරීමට ඔබතුමා කටයුතු කරන්නේ කියලා.
දැන් විශේෂයෙන් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය ඕපනායක සිට අවිස්සාවෙල්ලටත් ඇලියගොඩ මේ පැල්මඩුල්ල සිට අවිස්සාවෙල්ලටත් කෙටි වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඔබතුමාගේ ප්‍රදේශයේ ප්‍රශ්නය සාමාන්‍ය ප්‍රදේශයට වඩා වෙනස්. මොකද දීර්ඝ කාලයක් ඒ අය දුම්රිය මාර්ගයේ අත්තරල පදිංචි වෙලා තියෙනවා. ඒ වගේ ඉවත් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය විකල්ප ක්‍රමවේදයක් ඇතුව තමයි කරන්නේ. සමස්ත ලංකාවේ ලෙසින් කරන්න බෑ. මොකද මුහුදුබඩ මාර්ගයේ කොළඹ නගරේ ඉඳන් පානතුරු දක්වලා අය ඉන්න අයට ඒ විදියට සලකන්න කියනවා නම් ඒක සාධාරණ නෑ.
හරි, බොහොම ස්තුතියි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, විශාල ප්‍රමාණයක් ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තු සතුව තියෙනවා. ඒවා කිසිම ප්‍රයෝජනයට ගන්න නැතුව මං හිතන ඔබතුමා අර ක්‍රියාත්මක කරන්න යන සීමා සැට සමාගම ඉතාමත් වැදගත් කියලා. මොකද රජය ආදායම් වැඩි කරගන්න ඕන මේ මොහොතකදී විශාල ආදායම් ප්‍රමාණයක් එකෙන් එකතු කරගන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම බහුතරයක් දේවල් වෙලා තියෙන්නේ දුම්රිය අයිති ඉඩම් ගොඩක් ඒවා අනවසරෙන් අල්ලගෙන තියෙනවා. ඒ වගේම අනවසරෙන් අල්ලා නොගත්ත තාමත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. මේවා කඩිනමින් බදු දෙන්න වැඩපිළිවෙලක් සකස් කරොත් දුම්රියට මාර්ගයට හානියක් නොවන ආකාරයට ආදායම් වැඩි කරගන්න ඔබතුමාට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාව වසුදේව ඇමතුමා කියපු කාරණාව සමානයි. මීදිගම තියෙනවා ගල් කොරියක්, ඒක ක්‍රියාත්මක, ඒක අයිතිය තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට. එතකොට වසර ගණනාවක් තිස්සේ මේකේ දැන් අනවසර පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. විදින් විදේ අයට ඉවත් වෙන්න කියලා ලියුම් එවනවා. හැබැයි මේක පදිංචි වෙදි ඉවත් කරන්නවත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මකුනේ නැහැ. දැන් මේගොල්ලන්ගේ પરම්පරා ගණනාවක් මේවා පදිංචිලා ඉන්නවා ගරු ඇමතුමිට. ඒ නිසා මේවා සම්බන්ධයෙන්ුත් කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරලා මේ අයට අඩුම තරමේ බලපත්‍රයක් දෙන්න. මොකද ණයක් ගන්න ගියත්, ගයක් හදා ගන්න ගියත් මේ අය විශාල ගැටලුවකට මුහුණ දෙනවා. මීරිගම අඹේපුස්ස තියෙන ප්‍රදේශයේ තියෙන ගල්කොඩිය ගැන මම මේ කතා කරන්නේ. ඒ පිළිබඳව ඔබතුමා වැඩපිළිවෙල සකස් කරලා දෙන්න කටයුතු කරනවාද?
මම ඔබතුමියත් සමග ඒ ස්ථානයට අනාගතයේ දවසක එන්නම්. එතකන් අපි මේ පාර්ශවන්ට ආකාර දෙකකට ගරු කතානායකතුමනි සලකන්නේ. පාරම්පරිකව අනවසරයෙන් පදිංචි වෙලා හිටපු අයට එක ක්‍රමයකුත්, මේ ව්‍යාපාර කටයුතු සඳහා අනවසරයෙන් අල්ලගෙන තියෙන අයට තව ක්‍රමයකටත් කියලා ක්‍රමවේදය සකස් කරන්න කැබිනට් මණ්ඩලය විසින් මේ පසුගිය සතිවල කැබිනට් අනුකාරක සභාවකුත් පත් කරලා තිබෙනවා. ගරු නිමල් සිරිපාල සිල්ලු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපි එතකොට සාකච්ඡා කරන කොහොම වුණත් ලබන වර්ෂයේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් උපරිම කාර්යක්ෂම ලෙස යොදා ගන්න අයත ලෙස පරිහරණය නතර කරන්නත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ප්‍රේමනාත් දොළත් මන්ත්‍රීතුමා පහයි.
සුති ගරු මන්ත්‍රීතුමිය, ගරු අමාත්‍යතුමනි, අවිස්සාවෙල්ල මීතර මුල්ල තලාහේන මහරගම කැස්බෑව කොළඹ ප්‍රධාන පරයන්තරය අංගුඩ මුල්ලිරියාව මේ කියන ප්‍රදේශවල තියෙන අපේ බස් අපේ CTP නැවතුම්පළවල් ඩිපෝවල විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි, අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි විශාල වශයෙන් යටිතල පහසුකම්. ඒ කියන්නේ ඒ තියෙන ඩිපෝවල ගමනාගමනය ඇතුලේ තියෙන පාරවල් සහ මේ තියෙන දේවල් සියල්ලම අද අඩපණ වෙලා තියෙනවා. මම හිතන්නේ විශාල බස් ප්‍රමාණයක් පාරේ දුවනට වඩා ගරු මෙතුමා ඒක ඇතුලේ ගමනාගමනය තුල විශාල වශයෙන් බස් කැඩලා තියෙනවා. මම හිතන්නේ මේ යටිතල පහසුකම් ටික මේ ඩිපෝ ඇතුලේ මම හිතන්නේ මේක මම මේ කොළඹ අපි දැක්ක දෙයක් වගේම කොළඹ මෙහෙමනම් මම හිතන්නේ මුළු ලංකාව පුරාම විශාල වශයෙන් මේක තත්ත්වය ඇති. ඉතින් මම ඔබතුමාට යෝජනා කරන්නේ මේ ඩිපෝ ඇතුලේ මේ තියෙන වපසරිය තුල අඩුම තරමේ මේ බස් වලට යන්න පුළුවන් තත්ත්වයක් අපිට හදා ගන්න පුළුවන් නම් මේ බස් වල නැවත නැවත නිරන්තරයෙන් ඇතිවන මේ අලුත් වැඩියා කිරීම අවම කර ගන්න පුළුවන්. මොකද මේ දවස්වල අපි දන්නවා ඔබතුමාගේ නායකත්වය තුල යම් ලාභ ලැබීමක් පටන් ගන්න තියෙනවා, ලාභ ලබනවා ළඟම. නමුත් ඒ එකම අම්බතර කොටස් වල තියෙන ගාන වැඩිවීම වගේ කාරණා එක බැලුවාම එහෙම සුළු ප්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. බස් වල යථා තත්ත්වය මනා තත්ත්වය අපිට පාත්වාගෙන යන්න ඒ සම්බන්ධයෙන් අවධානය ඔබතුමා යොමු කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි.
අපි ප්‍රථම වතාවට රුපියල් බිලියනයක් මිලියන 1000ක් ස්ථාවර තැන්පත්වක අනාගතය සඳහා තැන්පත් කරන්න කියලා මේ දිනවල පරිස්සමින් උපයගෙන තියෙනවා. ඒ අතර ඔබතුමා කියන දේ මම පිළිගන්නවා, ඩිපෝ ඇතුලේ තත්ත්වය අන්තිම නරකයි. ඒ සඳහා දැන් මහා මාර්ග හා ප්‍රවාහන ඒකාමාත්‍යාංශයක් යටතට වැඩිලා තියෙන නිසා මුදල් වලින් කොටසක් මහා මාර්ග අමාත්‍යාංශේනුත් ඉතිරි කොටස ලංකා ගමනාගමන මණ්ඩලේනුත් දාලා සියලුම ඩිපෝ වල අභ්‍යන්තර මාර්ග ටික සකස් කරන්න ලබන වර්ෂයේදී වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ වගේම ටයර් නැතුව, ටියුබ් නැතුව, දුවන්නේ නැතුව තිබුණ බස් 800ක් ගරු කතානායකතුමනි, ඒ 800ටම මේ වන විට ටයර් ටියුබ් ලබා දීලා ධාවන තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඊයේ දිනේදීත් මම ඉන්දියාවේ මහකොමසාරිස්තුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. විශාල ඉල්ලුමක් පොදු ප්‍රවාහණයට ඇති වෙලා තිබෙන නිසා ඉන්දියන් ලයින් ඔෆ් ක්‍රෙඩිට් යටතේ හරි වසරත ප්‍රමාණයක් අලුතෙන් අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ මං ඊයේ දිනේදී ඉන්දියානු මහකොමසාරිස්තුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා.
ස්තුතියි.
ගරු කථානායකතුමනි, රාජ්‍ය ආදායමට සම්බන්ධ සුවිශේෂී ප්‍රශ්නයක් විමසීම පිළිබඳ එතුමාට මම ස්තුතිවන්ත වෙනවා. වාස්තු නානකාර මෙතුමාට අයන්න එක ඔව්, අයන්න දෙක නැත. රජයේ තක්ෂේරු දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ මෝර රට තක්ෂේරු අංශයේ තක්ෂේරු වාර්තා අනුව මෙම ලැම්බෝගිනි වර්ගයේ වාහන එක, රෝල්ස් රොයිස් වර්ගයේ වාහන එක සහ හැම වර්ගයේ වාහන දෙක යන සියල්ලෙහි තක්ෂේරු වටිනාකම රුපියල් කෝටි 13.5ක් වේ. අංක 3 නැත. විධිමත් රේගු පරීක්ෂණ අවසානයේ රාජ්‍ය සන්තක කරන ලද වාහන ශ්‍රී ලංකා රේගු විසින් පවත්වන ලද විධිමත් ටෙන්ඩර් විකුණුම් හරහා ටෙන්ඩර් කරුවන් විසින් රුපියල් 101,503 මිලදීගෙන ඇත. ඒ අනුව මෙම ලැම්බෝගිනි වර්ගයේ වාහනය රුපියල් 1,501 රෝල්ස් රොයිස් වර්ගයේ වාහනය රුපියල් 1,366 හැම වර්ගයේ වාහන දෙක රුපියල් 1,636 මිලදීගෙන ඇත. ආයන්න එක එම නිදහස් කිරීම නීති විරෝධී නැත. ආයන්න දෙක මූල්‍ය අලාභයක් සිදු වී නොමැත. ආයන්න නොයසෙනම් මන්ද මෙම වාහන සියල්ල ශ්‍රී ලංකාවට වාහන ආනයන කිරීම තහනම් කර ඇති කාලයේදී මෙරටට ආනයනය කළ වාහන වන අතර රේගු නිලධාරීන් විසින් නිෂ්කාසන කටයුතු නවත්වා රේගු විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව පවත්වන ලද විධිමත් රේගු පරීක්ෂණයක් අවසානයේ රේගු ආඥාපනතේ 12 සහ 43 වගන්ති 1969 අංක 1 දරන ආනයන සහ අපනයන පාලන සහ 2026/8/17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ අංක 2189/4 යටතේ රාජ්‍ය සන්තක කර ඇත. මෙම වාහන තක්සේරු කිරීමේදී ඒවැ තත්ත්වය හා නිෂ්පාදිත වර්ගයන් පදනම් කරගෙන ඇත. ඒ අනුව මේ වාහනවල තත්ත්වය පහත පරිදි දක්වමි. වාහන වර්ගය ලැම්බෝගිනි රටේ නිෂ්පාදිත වර්ෂය 2019 තක්සේරු වටිනාකම රුපියල් 40යි, රෝල්ස් රොයිස් රටේ නිෂ්පාදිත වර්ෂය 2016 රුපියල් මිලියන 25යි. පැවති තත්ත්වය මේ වාහනවල අංග සම්පූර්ණ වාහන නොවන අතර පැති දොරවල්, පැති කණ්ණාඩි, විදුලි ලාම්පු සහ ඉදිරිපස කොටස් නොතිබූ අතර වම්පසින් ධාවනය කිරීමට හැකිවනසේ සකස් කරන ලද රථ වේ. දෙවැනි එක හැමර් වර්ගයේ රථ දෙක, වාහන වර්ගයේ හැමර් නිෂ්පාදිත වර්ෂය 2009 තක්ෂේරු වටිනාකම රුපියල් මිලියන 40යි. දෙවැනි හැමර් රථය 2009 නිෂ්පාදිත වර්ෂය රුපියල් මිලියන 30යි. මෙම වාහන අංග සම්පූර්ණ වාහන නොවන අතර එන්ජින් හා අනෙකුත් උපාංග නොමැතිව ඒවා ඇත. ඉහත වාහන ටෙන්ඩර් කරනු ලබන අවස්ථාවේදී ලැම්බෝගිනි රථය හා රෝල්ස් රොයිස් රථය ටෙන්ඩර් කළ පළමු අවස්ථාවේදීම තක්ෂේරු කළ වටිනාකමට වඩා වැඩියෙන් ලන්සු ලැබූ නිසා ප්‍රථමයෙන්ද හැම වර්ගයේ වාහන දෙක තක්ෂේරු කළ වටිනාකමට ටෙන්ඩර් මිල ගණන් නොලැබීම හේතුවෙන් පිළිවෙලින් 3 වන 5 වන අවස්ථාවලදී විකිණීම සිදු වී ඇත. ඒ අනුව මෙම වාහන රේගු ආඥාපනතේ 162 වන වගන්තිය ප්‍රකාරව පවත්වන ලද විධිමත් ටෙන්ඩර් විකුණුම් හරහා රුපියල් 1,503 මිලකට ටෙන්ඩර් කරුවන් විසින් මිලදීගෙන ඇත. ඒ අනුව වාහන සඳහා තක්ෂේරු වටිනාකම රුපියල් 1,1350 ටෙන්ඩර් පටිපාටිය හරහා වාහන විකුණු මිල රුපියල් 1,1503 එබැවින් ශ්‍රී ලංකා රේගු විසින් මෙම වාහන ටෙන්ඩර් පටිපාටිය යටතේ තක්ෂේරු මිලට වඩා 1,153 වැඩි මිලකට විකුණා ඇති බව පැහැදිලි වන අතර මෙමගින් රජයට මුල් ලාභයක් සිදු වී නොමැත. ගරු කථානායකතුමනි, ලැම්බෝගිනි හා රෝල්ස් රොයිස් රථ AS චන්ද්‍රසිරියා නායට අයත් VS එන්ටර්ප්‍රයිස් ආයතනය නමින් ලංකාවට එවා ඇත. නමුත් එම ආයතනයේ හිමිකරු එම වාහන ආනයන නොකළ බව ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහු එම වාහන සඳහා මුදල් ප්‍රේෂණය කළ බවට, සාක්ෂියෝ කුවෙට්ටෝ අබුඩාබි රටවල වෙත සංචාරය කර ඇති බවට, ඒ වාහන එව්වකින් රටවලට සංචාරය කර ඇති බවට සාක්ෂි නොමැත. ඉන්පසු එම ටෙන්ඩර් අවස්ථාවේදී වාහන තක්ෂේරු මුදලට වඩා වැඩි මුදලකට මෙගා හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මිලදීගෙන ඇත. හැම රථ දෙක ජායල කොටකොට ලිපිනය සහිත IDC ප්‍රනාන්දු නැමැත්තෙක්ගේ නමට ලංකාවට එවා ඇත. ඒ සඳහා කරන ලද පරීක්ෂණවලදී ඔහු මැණික් ව්‍යාපාරික බවත්, විදේශගත වී සිටින වෙනත් පුද්ගලයෙකු විසින් ඔහු වෙත අය විය යුතු ණය මුදලක් වෙනුවෙන් දැනුවත්භාවයකින් තොරව ඔහු වෙත මෙම වාහනය එවා ඇති බවත් ප්‍රකාශ කර ඇත. ඉන් පසු එම වාහන ටෙන්ඩර් අවස්ථාවේදී වැඩිම ලංසු ඉදිරිපත් කළ ආයිඩීසී ප්‍රනාන්දු හා එස්ජේ සමරතුංගේ යනාට විකුණා ඇත. ගරු කතානායකතුමනි, බැලු බැල්මට මේ වාහන සියල්ලේ වටිනාකම රජයට ලැබිලා තියෙනවා. ඒත් මම වාසුදේව ගරු මන්ත්‍රීතුමාට ස්තුති කරේ, මෙතන මම මේක ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී මේ සොයා බැලිය යුතු කරුණක් මටත් මතු වූ නිසා. මේ හැම වගේ පළවෙනි රථයේ වටිනාකම රුපියල් මිලියන 40කට තමයි එස්ටිමේන්තු කරලා තියෙන්නේ තක්සේරු කරන රේගු දෙපාර්තමේන්තුව. හැබැයි මේක විකිණලා තියෙන්නේ රුපියල් මිලියන 27.5කට. ඒ අනුව ඒ වගේම මේක මේ නීති විරෝධව ගෙන්නපු දැනත්තාම තමයි නැවත මිලදී අරන් තියෙන්නේ. ඒ නිසා මම මේක ගැඹුරින් අධ්‍යයනය කරලා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අහපුවාම මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් මට ලබා ගන්න බැරුණා. නීත්‍යානුකූල අයිතියක් නැවතත් ලියාපදිංචිලා මේක ගන්න ඒ තැනැත්තාට පුළුවන් කියන ප්‍රකාශය ලැබුණා. හැබැයි මෙතන වැදගත්ම දේ මේ රේගු ආඥාපනත අනුව කිහිප විටක් තක්ෂේරු වෙන්දේශිකරුන් ලැබුවත් මේක දෙසරයක් වෙන්දේශි කරලා තියෙනවා. නමුත් තක්ෂේරු මිලෙන් 10%කට වඩා අඩු කිරීමේ බලයක් ටෙන්ඩර් මණ්ඩලයට නැහැ. හැබැයි මෙතන 33.75% අඩුවෙන් තමයි මේ ටෙන්ඩරය මෙයා අරන් තියෙන්නේ. ඒ නිසා මම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද උදේ මේක අධ්‍යයනය කළ නියෝගයක් කරා. සතියක් ඇතුළත මම මේ සඳහා එතුමාට මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සහය ලබා දෙනවා. සතියක් ඇතුළත මේ වාහනය මේ 33.75% අඩුවට ඒ නීති විරෝධීව කැඳපු අය අතරටම ගියේ කොහොමද කියන එක ගැන මට වාර්තාවක් දෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලා සිටින මේ ප්‍රශ්නෙම සති දෙකකින් මගෙන් නැවත අහන්න කියලා පැහැදිලි පිළිතුරක් වාසුදේව නානාචාර මහත්මයාට මම ලබා දෙන්න. මොකද මම එහෙම ඉල්ලුවේ මේ වෙලාවේ අපි ඉතා පුළුල්ව ජනතාව එක්ක මේ බදු බර ගැන කතා කරනවා. ඒ වගේ මේ රේගු වාහන නිලධාරීන් බොහෝ සෙමේසා මහන්සි වෙනවා. ඒ නිසා මේ සැක කටයුතු ස්ථාන සියල්ල නිවැරදි කිරීමේ වගකීමක් අපිට තියෙනවා. මම නැවතත් ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට.
ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය ඇමතිතුමාට. ඔබතුමා මේ කරන පරීක්ෂණය හැමර වාහන ගැන ඔබතුමා දැනගත්තට පස්සේ ඒ තොරතුරු අප වෙත ලැබෙන්න සැලැස්වුවොත් අවශ්‍යතාවය අනුව සලකා බලලා මම නැවත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න
සූදානම්. මේ ප්‍රශ්නෙම මගෙන් සති දෙකකින් අහන්න සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න. මොකද මේක ඔබතුමාට පමණක් නෙවෙයි, රටටත් මේ රටේ බදු ගෙවීම් සඳහා සියලු පුරවැසියන්ටත් වැදගත් කියලා මම හිතනවා.
පුළුවන් සති දෙකකින් මේක නැවතත් න්‍යාය පත්‍රයට ඇතුල් කරන්න කියලා අපි දෙන්නාට එකතු වෙලා ඉල්ලන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි. මොහොමඩ් මුසාමිල් මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි, මන්තුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු පළවෙනි ප්‍රශ්නෙට 20/22/12/31 වෙනි දිනට වන විට විශ්‍රාම වැටුප් ලබන රජයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව 660,934යි. 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂවලදී ඔවුන් විශ්‍රාම වැටුප් ගෙවීම වැය කරන ලද මුදල් වෙන්වෙන් වශයෙන් අහලා තියෙනවා. අර මන්තුමා එක වසර සියල්ලම කියන්න ඕනද? 146,944,713,770,273ක් 2015 අවුරුද්දේ, 2016 අවුරුද්දේ 163,836,343,102,793 2017 අවුරුද්දේ 170,284,239,745,769 2018 කරුමන්තුමනි 181,833,018,567,726 2019 190,831,556,296,793 ගරු මන්තුමනි 2015, 16, 17, 18, 19 ක්‍රමයෙන් සාල මුදලක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂවලදී අලුතින් එකතු වූ විශ්‍රාම වැටුප්ලාබීන්ගේ සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වෙයි. ඒක සංඛ්‍යාව ඔබතුමාට ඕනද? ඒක සභාගත කරන්නම්. නොයසේ නම් මන්ද ඉහත 1-2-3 ඉන් දක්වා ඇත.
ඇමැතිතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ මේ ඩොක්ටර් ගලප්පත්ති.
ගරු කථානායකතුමනි, ගරු ඇමැතිතුමනි, මම අහන්නේ මම මේ මේක අර විශ්‍රාම කාලයත් එක්ක ඇදෙන ප්‍රශ්නයන් නිසා අද වෙනකොට වෛද්‍යවරු 20,000ක් විතර මේ රටේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සහ සාමාන්‍ය වෛද්‍යවරු අගෝස්තු මාසේ වෙනකොට කරපු සර්වේ එකෙන් හෙළි වෙලා තියෙනවා වෛද්‍යවරු 800කට වැඩි ප්‍රමාණයක් මේ රට හැර ගිහිල්ලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු 50කට පහුගිය මාස දෙකේ විතරක් සේවය හැර ගියාසේ සලකලා ලිපිනුත් කරලා තියෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු 150ක් විතර අද වෙනකොට තරුණ විශේෂඥ වෛද්‍යවරු රට හැර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය වෛද්‍යවරු 350කට වැඩිය ප්‍රමාණයක් රට හැර ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව ගරු ඇමැතිතුමනි, අවුරුදු 60 සීමාවෙන් විශ්‍රාම ගන්නන චක්‍රලේඛ නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කරපු දෙසැම්බර් 31 වෙනකොට අවුරුදු 60ට වැඩි වෛද්‍යවරු 800කට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම ගන්නනවා දෙසැම්බර් 31 වෙනකොට. මේකෙන් විශේෂඥ වෛද්‍යවරු 300කුත් සාමාන්‍ය වෛද්‍යවරු 500කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගන්නනවා. මේක ඇවිල්ලා සාමාන්‍ය වසරකදී විශ්‍රාම ගන්නන ප්‍රමාණයට අමතරව විශ්‍රාම ගන්නන ප්‍රමාණය, මොකද අවුරුදු 60ට වැඩි අය දැන් සේවයේ ඉන්න නිසා. මේ කාරණාත් එක්ක ආර්ථික අර්බුදයක් විශාල වශයෙන් මේ රටට බලපාලා තියෙනවා. ආහාර අර්බුදය එක්කම ඒ වගේම සෞඛ්‍ය අර්බුදයකුත් මේ රටට එන්න නියමිතයි. මේ කාරණා නිසා අද වෙනකොට මම හිතන්නේ වෛද්‍යවරු 1500ක් විතර මේ රටින් යන තත්ත්වයක් නැත්නම් විශ්‍රාම ගැනීම නිසා අඩු වෙන ප්‍රමාණයක් වෙනවා. ඒ නිසා වෛද්‍යවරු ගරු කථානායකතුමනි 20,000 අඩු වෙනවා මම හිතන්නේ 10,000 විතර.
ප්‍රශ්නේ
අහන්නේ ගරු කථානායකතුමනි, මේ කාරණා නිසා මේ පිට රෝහල් ප්‍රමාණය වැහෙන්න පුළුවන්. එක දෙවෙනි කාරණේ තමයි විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය අඩු වෙන නිසා ඒ පිටපලාත්වල තියෙන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකක වැහෙන්න පුළුවන්. මේ සඳහා මම හිතන්නේ ඔබතුමාගේ මැදිහත් වීම යොදන්න, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමත් එක්ක ඔබතුමාලා ගන්න අමාත්‍යාංශයක් විදිහට ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි මම අහන්නේ.
ගරු අගමැතිතුමනි, මේ අපේ කථානායකතුමනි, ගරු අගමැතිතුමාට යොමු කරලා තියෙන මේ ප්‍රශ්නේදී වෙන්වෙන් වශයෙන් වෙන්වෙන් සේස්වල රාජ්‍ය නිලධාරී පිළිබඳව ප්‍රශ්නයක් අහලා නැහැ. නමුත් වෛද්‍යවරු විතරක් විශ්‍රාම ගැනීම පිළිබඳව වෙනම ප්‍රශ්නයක් අහලත් නැහැ. නමුත් උත්තරයක් විදිහට මෙවල කියන්න තියෙන සේවා අවශ්‍යතාවයේ මත සලකලා වෛද්‍ය වෘත්තියේ අපිට ඉතාමත් වැදගත් රටක් විදිහට සෞඛ්‍ය ඉදිරියට ගෙනියන්න අපේ අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා විශ්‍රාම ගැනෙන වෛද්‍යවරුන් සහ 60 ප්‍රමාණයේ පිරෙන සහ ඒ සෞඛ්‍යාංශයත් එක්ක අවශ්‍යතාවයේ සේවා අවශ්‍යතාවයේ බලලා ඉදිරියේදී අපේ අමාත්‍යාංශය මැදිහත්වීමක් කරන්නම්. විශේෂයෙන් මන්ත්‍රීතුමා නගපු ප්‍රශ්නේ මේක වෛද්‍ය වෘත්තියට පමණක් නොව විශ්‍රාම ගැනීම සමස්ත රාජ්‍ය නිලධාරීන්ටයි මේ අවුරුදු 60 කියන චක්‍රලේඛයේ නිකුත් වෙලා තියෙන්නේ. නමුත් මේ වෘත්තියේ සහ මේ ශ්‍රේෂ්ඨයේ වැදගත් නිසා සේවා අවස්ථාව සලකලා බලලා අප අමාත්‍යාංශයේ වෙනුවෙන් මැදිහත්වීමක් සාකච්ඡාවක් උඩනා ගන්නට කැමැති.
හරි, බොහොම ස්තුතියි. කථානායකතුමනි, දෙවැනි අතුරු ප්‍රශ්නේ මේ වීරසුමන මන්තුමා.
කථානායකතුමනි, ගරු මොහමඩ් මුසාමිල් මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට රාජ්‍ය මාත්‍යමාගේ උත්තරය තුළ මේ රටේ මෑත කාලය තුළ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් විශ්‍රාමයට ලබන ප්‍රමාණය බැලමැදව පැහැදිලි තොරතුරක් හම්බුණා. ඒ වගේම ගරු රාජ්‍ය මැතිතුමනි, ඔබතුමා දන්නවා දැන් දීර්ඝ කාලයක් විශ්‍රාමයට ලබන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ගේ ජීවිත කාලය පුරාට මේ රටේ රාජ්‍ය සේවය රටට සේවය කරලා ජීවිතයේ සැඳෑ සමය ගෙවන විශ්‍රාමිකයන් ප්‍රමාණයක්. සමහර අයට ලැබෙන විශ්‍රාම වැටුප ගත්තම කතා කරන්න ලැජ්ජයි. ඉතාමත් සීමිත විශ්‍රාම වැටුප රුපියල් 7000 8000 9000 විශ්‍රාම වැටුප ලබන රාජ්‍ය සේවකයන් ගෙදලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔතන ඒ අය මගේ ප්‍රශ්නය ඉදිරිපත් වෙන්නේ ඒ අය තමන්ගේ විශ්‍රාම වැටුප පාදක කරගෙන පහුගිය කාලේ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගත්තා. පමණක් ගෙනාගේ විශ්‍රාම වැටුප රුපියල් 15000ක් වෙනකොට ඒ විශ්‍රාම වැටුප අපේට තියලා රුපියල් 10000ක වාරිකයක් ගෙවන අප ලබා අපයක් මුදල් වාරිකය පොලිය ගෙවන වාරිකය ගෙවන ණය ලබා ගත්තා. මෑත කාලයේ ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුවත් එක්ක ණය හා පොලිය ගෙවීම වල වාරිකයේ වැඩිවීම ඒ ප්‍රතිශතයේ වැඩිවීම තුල රාජ්‍ය සේවකයන් බරපතල අසාධාරණ ලක් වෙලා තියෙනවා අපහසුතාවට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම විශ්‍රාම ගත්ත මිනිස්සු බරපතල අපහසුතාවට පත් වෙලා තියෙනවා අපේ ළඟට ඇවිල්ලා කතා කරන ඇතම් විශ්‍රාමික රාජ්‍ය සේවකයන් කියන්නේ ගරු කතානායකතුමනි පඩිය ගත්තම ඉතුරු වෙන ප්‍රමාණය බෙහෙත් ටිකවත් ගන්න විදියක් නැහැ මේ පොලිය අනුපාතයේ වැඩිවීම තුළ ඒක නිසා මගේ
මම කරන්න මන්ත්‍රීතුමා වේලාව
ප්‍රශ්නය විදියට ඉදිරිපත් කරන්නේ ගරු රාජ්‍ය අමාත්‍යමනේ මේ විශ්‍රාමිකයන් ගත්ත ණය වලට පොලිය වැඩි කිරීම පොලිය අනුපාත වැඩි කිරීම තුළ ඇතිවන අසහජතාවයන් සහ ඔවුන් බලපෑ බරපතල කරකිරීමට පත් වෙලා තියෙනවා ඒ පිළිබඳව අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය හා සාකච්ඡා කරලා යම් සාධනීය මැදිහත් වීමක් වෙනවාද නැද්ද කියන කාරණාව
ගරු කතානායකතුමනි මන්තුමාගේ ප්‍රශ්න කාලෝචිතයි ආර්ථික අර්බුදයත් සමාජයේ විවිධ ප්‍රශ්න ගැටලුත් එක්ක මේ ගැටලුව වර්තමානයේදී තමයි ගොඩනැගෙමින් පැවතින්නේ. නමුත් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒ පොලී අනුපාතයේ වැඩිවීමත් එක්ක සුළු විශ්‍රාම වැටුපක් ගන්න අයට ඒ ලබාගත්තු ණය මුදල් ගෙවීමේ අපහසුතාවයක් නැතුවා කියලා. නමුත් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වීමක් අපේ අමාත්‍යංශ මන්තුමා කරපු ප්‍රශ්නේ පාදකටගෙන ඒ වැනි තත්ත්වයට මුහුණ දීලා තියෙන රාජ්‍ය විශ්‍රාමිකයන් සහ එයයි කණ්ඩායමක් විදිහට අපිට යම් ඉදිරිපත් කිරීමක් කරන්නේ නම් අපේ අමාත්‍යංශයට පුළුවන් මුදල් අමාත්‍යංශයත් එක්ක මැදිහත් වීමක් කරලා මේ පිළිබඳව වැඩපිළිවෙලක් හදන්න.
හරි, බොහොම ස්තුතියි. ඉක්මන් අහගන්න ඉවරයක් කරන්න.
තරහා ගන්න එපා ගරු රත්තරන් කතානායකතුමනි.
මේ වෙලාව නැහැ.
ගරු ඇමතුමා මම සතුට වෙනවා ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහන ගරු ඇමතුමා දැන් මේ විශ්‍රාම ගන්නන කලින් සාමාන්‍ය රාජ්‍ය සේවයකට හිමිකමක් තිබුණා. ඒ විශ්‍රාම ගන්න කලින් ඔහුට රාජ්‍ය සේවය තුළ දෙන උසස් වීම ලැබෙන්න ඕනේ. දැන් ඔබ තුමාගේ අමාත්‍යංශයේ තියෙන ඔබතුමාට කරන්න හොඳ වැඩපිළිවෙලක් ගරු නාවක ඇමතිවරයෙක් හැටියට දැන් අනද්දේ කාර්ය මණ්ඩලය දැන් විභාග ලියලා තියෙනවා 1400ක් සාමාන්‍ය සේවා උසස් වීමක් තියෙන අවුරුදු 5 ගියාට පස්සේ. හැබැයි දැන් මේ මේ සේවා උසස් වීම දෙන්නේ නැහැ. 2600කට එහා ප්‍රමාණයක් පුරප්පාඩු තියෙනවා. දැන් අලුත් රැකියාව දෙන එක නෙමෙයි මේ ගරු ඇමතුමා. 2600 පුරප්පාඩු වෙලා තියෙන දැනටවත් මහ බණ්ඩාරගාරයේ මුදල් වෙන් වෙච්ච එක. හැබැයි අර ඉන්න කාර්ය මණ්ඩලයේ දැන් උසස් වීම කරාම මේ සේවා පුරප්පාඩු එතනත් ඇති වෙනවා. ඔබතුමා නවක ඇමතිවරයෙක් හැටියට ඔබතුමාට ඔබ බල ප්‍රදේශයේ යම් කාර්යයක් කරන්න මම මේ යෝජනා කරනවා. ඒතොර අර කට්ටියට උසස් වීම දෙන්න සදා වැයබරක් වෙන්නේ නැහැ මහ බණ්ඩාරගාරය. ඒක දෙන්න පුළුවන්. ඒක මග හැරලා ඉන්නවා. හැබැයි ඔබතුමා නොදැනුවත්ව සමහර කණ්ඩායම් උත්සාහ දාලා අලුත් පත් වීම දෙන. ඒතොර තමයි මේ වැයබර දරන්නේ. ඒතොර මේ විශ්‍රාම ගන්නන කලින් මේ අනධ්‍ය කාර්ය මණ්ඩලයේ ඉන්න තමන්ට හිමිකම තියෙන තමන්ගේ උසස් වීම ලබා දීලා අවශ්‍ය පොරපාරු ටික පුර වීම සඳහා යම් වැඩපිළිවෙලක් කරන්නයි කියලා මම ඔබතුමාට යෝජනා කරනවා.
ගරු කතානායකතුමනි මන්තුමාගේ යෝජනාව ඒ වගේම යෝජනාවේ අන්තර්ගතය හරි. මේ වෙද්දි සමහර ශේෂ්‍යවල විශේෂයෙන්ම අපේ අමාත්‍යංශ රාජ්‍ය රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ තනතුරු පිරවීම පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා. නමුත් ඒකට සේවා ව්‍යවස්ථාවක් ඒ වගේම ඒ ශේෂ්‍යයන් වල ගැටලු මතුවෙන තැන්වලදී සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා ඒ වෙනුවෙන් අභ්‍යන්තර බඳවා ගැනීම සහ අභ්‍යන්තර උසස් වීම ඇති කරලා රාජ්‍ය සේවයේ යම් යම් වෙනස්කම් කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. කාලෙන් කාලට සමාජය වෙනස් වෙනවා, වෙනස් කරන්න වෙනවා. එනිසා මම මන්තුමාගේ ඒ යෝජනාවත් සැලකිල්ලටගෙන අපේ අමාත්‍යංශයේදී ඉදිරියේදී ඒ ශේෂ්‍යයන් වලදී ඒ විෂයන් වගේම පුරප්පාඩු පිරවීමට සේවා ව්‍යවස්ථාවක් යෝජනා කරලා ක්‍රියාත්මක කරමු.
බොහොම ස්තුතියි ගුණදෙල් රාජපක්ෂ මහත්මයා සෞඛ්‍ය මහත්මයාගේ ඇසීමට. මම අහනවා ගරු කතානායකතුමනි, සෞඛ්‍ය මහත්මයා වෙනුවෙන් පිළිතුරු දෙන්න. සෞඛ්‍ය මහත්මයාගේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලනවා.
රයිට්. බොහොම ස්තුතියි.